ගැටලු තියෙනවද? ඉච්චර පැහැදිලි නැති ඒවා තියෙනවා නම් ආයෙ ආයෙ අහන්න ඕන. මොකක් ආයෙ ආයෙ කතා කරන්න ඕන දෙයක් මේ ලෝකෝත්තර මාර්ගය කියන එක. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. අපි ලෝකේ ගැන දැනගන්නේ කොහොමද? බාහිර ලෝකේ අරව මේවා තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? රූප නේද? රූප ගොඩකටනේ ලෝකේ කියලා කියන්නේ. ඒ රූපවල පණ තියෙන රූප තියෙනවා, පණ නැති රූප තියෙනවා නේද? ඊළඟට දුර තියෙන රූප තියෙනවා, ළඟ තියෙන රූප තියෙනවා, අපි කැමති රූප තියෙනවා, අකමැති රූප තියෙනවා. එක එක જાතිය බෙදෙනවා. මගේ කියන රූප තියෙනවා, දැන් ශරීරයට අයිති කොටස්. ඒවත් රූපනේ. ඒවා මගේ කියනවා නේ, මම කියනවා. ඊළඟට මගෙන් බාහිර රූප තියෙනවා. අජ්ජත් බහිද්ද. ඔය මොන රූපේ ගත්තත් සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන්නේ මොකද්ද? රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපය හටගන්නේ ඇයි? ඒ දෙක දකින කෙනාට පේනවා සමුදය නැත්තම් රූපය නැහැ. හරි? සමුදය තියෙනවා නම් තමයි රූපය තියෙන්නේ. හටගන්න හේතු තියෙනවා නම් තමයි ඒ දේ තියෙන්නේ. නේද? හටගන්න හේතු නැත්තම් හටගන්නේ. ඒ කියන්නේ නිරෝධයි. ඒතර රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඔන්න ඔහොම දකින කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති. ඔය විදිහට දැක්කේ නැත්තම් මොන දේ කළත් සම්මා දිට්ඨිය එන්නේ නැහැ. සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය ඇති වුනේ නැත්තම් මාර්ගඵල ලැබෙන්න බෑ. මොකද මාර්ගයට වැටෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මොකද්ද? රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මොන රූපයක් ගැන වුණත් ඔය තුන දකින්න හැකියාව තියෙන කෙනාට තමයි සම්මා දිට්ඨිය. එතකොට ඒක Tamanට පැහැදිලි නැත්නම් ඒක ගැන හොයන්න ඕන. හරි? සම්මා දිට්ඨිය නැත්නම් සෝවන් ඵලය ලැබෙන්නේ නැහැ. හරි? සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගය පටන් ගන්නේ. ආර්ය සම්මා දිට්ඨිය නැත්නම් ලෝකෝත්තර දැක්ම. ලෝකෝත්තර දැක්ම ඉන්නේ දැන් රූපය කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ඈ ලෝක නිරෝධය කියන්නේ මොකද්ද? ওই ටික පේන්නේ නුවණින් පේන්න ඕන. ওই ටික පේන කෙනාට තමයි නිරෝධ මාර්ගය පිහිටන්නේ. ඈ ලෝකය මොකද්ද කියලා දැනගන්නත් ඕන, ලෝක නිරෝධය මොකද්ද කියලා දැනගන්නත් ඕන. ওই දෙක දැනගන්න නම් සමුදය දැනගන්න ඕන. හටගන්නේ ඇයි කියලා. හටගන්නේ ඇයි කියලා දැක්කොත් හටගන්නේ ඇයි හේතු ටික නැති වුණොත් නිරෝධයි. එතකොට මාර්ගය කියන්නේ මේ හේතු නැති කරන්නේ කොහොමද? හටගන්න තියෙන හේතු නැති කරන්නේ කොහොමද? ඒක තමයි මාර්ගය. ලෝකයෙන් මිදෙන මාර්ගය. ලෝකේ ඉක්මවා යන මාර්ගය. තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඒතර ඔය දැක්ම නැත්තම් සෝවන් වෙන්න බෑ. පැහැදිලිද? ධර්මය අනුව මේ කියන්නේ. වෙන මොනවා කිව්වත් සම්මා දිට්ඨිය නැත්තම් සෝවන් වෙන්න බෑ. ඒ කියන්නේ ලෝකෝත්තර ඵල ලැබෙන්නේ නැහැ. ඒතකොට සම්මා දිට්ඨිය ඇති වෙන හැටි ඔය වගේ එක එක විදිහට කියනවා. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම නැත්නම් රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම නැත්නම් ආයතනය මොකද්ද? ආයතන කියවහන් සලායතන. සලායතන මොනවද? සලායතන සමුදය මොකද්ද? සලායතන හටගන්නේ ඇයි? සලායතන නිරෝධය මොකද්ද? සලායතන නිරෝධය ගැන හිතා ගන්න බැයි නම් එයාට සම්මාදිට්ඨිය නැහැ. තේරුණා? සලායතන නිරෝධය ගැන අදහසක් නැත්තම් සම්මාදිට්ඨිය නැහැ. ලෝකෙන් ඈතර වෙන දැක්ම නැහැ. අද ගොඩක් අය සෝවන් වුණා කියනවා සලායතන නිරෝධයක් ගැන යනවා මේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ හිතා ගන්නවත් බැහැ. ඒ සලායතන කියන්නේ හැකනනාසයේ දිය ශරීරයේ මනස නේද? ඔය හයතනේ. සලායතන මොනවද හුවුත් නම් කියනවා. ඒවා හතගත්තේයි කිව්වොත් ඒක මොකක් හරි හේතුවක් කියයි. හැබැයි ඒ හේතුව නැත්තම් ඕක නිරෝධද හුවුත්? ආයතන මොනවාද? සමුදය මොකක්ද? නිරෝධය මොකක්ද? මාර්ගය මොකක්ද? එයාට සම්මාදිට්ඨිය තියෙනවා. හරි. ඔව් දැන් ඔය ඔක්කොම එකයි ගැඹුරින් බැලුවහම. දුක කියන්නේත් ඕකටම. ලෝකේට තමයි දුක කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකය ඔව් ලෝකේ පවතින්නේ දුක මත නේද? එතකොට දුක කිව්වත් ලෝකේ කිව්වත් ඔව් සලායතන කිව්වත් රූප කිව්වත් සමනාල කියන්නේ පංච උපාදානස්කන්ධය කිව්වත් ඔය ඔක්කොම එකයි. පංච උපාදානස්කන්ධය මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? ඒකේ Nirodhe මොකද්ද? මාර්ගය මොකක්ද? අන්න එයාට සම්මාදිට්ඨිය තියෙනවා. හරි. ඕක පේන්නේ නැත්නම් සම්මාදිට්ඨිය නැහැ. එහෙමත් තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපිට හිතෙනවනේ ආමං චතුරාර්ය සත්‍ය දන්නවා. දුක, සමුදය, තණ්හාව, Nirodhe, නිවන, මාර්ගය, අරියෂ්ටාංගික මාර්ගය. එහෙනම් මට සම්මාදිට්ඨිය තියෙනවා කියලා හිතෙනවනේ. ඔය ටික දැනගත්තට සම්මාදිට්ඨියව වෙන්නේ නැහැ. හැබැයි සම්මාදිට්ඨිය කියන්නේත් ඔය ටික අවබෝධෙමයි. ඔව්. අවබෝධය ආවද බලන්නේ අර අනිත් ටිකත් පේන්නවා. දැන් දුක කිව්වනම් දුක පිරිසිඳ දකිනකොට පේන්න ඕන දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියන්නේ ලෝකේ. නැත්තම් ඔය බාහිරේ රූපයක් තියනවා කියනකොට පංච උපාදානස්කන්ධේ හටගන්නවා. හරි. ඒකක් තියෙනවා කියනකොට ආයතන හටගෙන. ඒකයි ඔය මොකෙන් කිව්වා මේ එකම දේ. ලෝක නිරෝධය කියනකොට දුක්ඛ නිරෝධය කිව්වත් ඒකමයි, ආයතන නිරෝධය කිව්වත් ඒකයි, රූප නිරෝධය කිව්වත් ඒකයි, පංච උපාදානස්කන්ධ නිරෝධය කිව්වත් ඒකයි, සලායතන නිරෝධය කිව්වත් ඒකයි. නේද? නිරෝධය කියන්නේ මොකද්ද? ඒවා හටගෙන නෑ නූපදින බව. තියෙන දේ නැතිවීම නෙමෙයි හට නොගන්න බව. හට නොගෙන උපදින්නේ නෑ. ඒ කියන්නේ සමුදේ නැත්තම් හටගන්නේ. සමුදේ තියෙනවා නම් හටගෙන, සමුදේ නැත්තම් හටගන්න විදිහක් නෑ. හටගන්න හේතු නැත්තම් හටගන්න බෑ. හේතුව නැත්තම් ඉතින් කොහොමද හටගන්නේ නේද? හට නොගන්න බව තමයි Nirodha. හට නොගන්න බව. මොකද හේතු නැහැ. තියෙන දේ නැති කරන එක නෙවෙයි ඔය කියන්නේ. ඒකත් තේරුම් ගන්න. හට නොගන්න ස්වභාවය. මේ හට නොගන්න ස්වභාවයට තමයි නැවත උපතක් නැහැ කියන්නේ. ජාති අජාත තමයි නිවනේ ස්වභාවය. හට නොගන්න ස්වභාවය. හරි. ජාති කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ අර මව කුසකින් ඉපදීමනේ. ඊට වඩා ගැඹුරක් තියෙනවා. හරි. මොකක්ද ගැඹුර? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ පහළ වීම ජාති. නැත්තම් කන්දානම් පාතු බව. පංච ස්කන්ධයේ පහළ වීමයි ජාති කියන්නේ. අයං උච්චති ජාති. එතකොට යම් තැනක පංචස්කන්ධයක් හටගනීද ආයතන හටගනීද ඔන්න ඔකට කියනවා ජාති කියලා. ඔහොම තමයි ධර්මයේ තෙන්නන්නේ. හරි. එතනත් ජාති තමයි. හැබැයි ඒක විතරක් නෙමෙයි. ඔව් එතනත් හට ගැනීමම තමයි. මේ මොහොතෙත් ඔය ටික හට ගන්නවා නම් මේ මොහොතෙත් ඉපදීමක් තියෙනවා. හරි. ඊළඟ මොහොතේ ආයතනයක් හට ගන්නවා නම් ඒ ජාති. ඊළඟ මොහොතේ ඇහැ හට ගන්නවා නම් ජාති. ඊළඟ මොහොතේ රූපයක් හට ගන්නවා නම් ජාති. එතකොට ඒක මැරෙන්න ඕනේ නැහැ. හැමතිස්සෙ. එතනම උපදිනවා. කියන්නේ අවිද්‍යාව යෙදුනද එතන ඔය ටික උපදිනවා. තව විදිහකට කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරනේ. සංඛාර කියනකොට සංඛාර නිකන් නෙමෙයි සංඛාර එක්ක අනිත් ටික තියෙනවා. ඒක රූප ගතියක් තියෙනවා. නේද? වේදනා ගතිය තියෙනවා, සංඥා ගතිය තියෙනවා, චේතනා ටික කොහොමද තියෙනවනේ සංඛාර. සංකාරය දැනගන්න විඥානෙත් තියෙනවා. අහංකාරපච්චය විඥානං කියලා තියෙනවා. එතකොට ඔය පංච උපාදානස්කන්ධය. ඒ අවිද්‍යාවෙන් යම් කිසි හිතක් හදනවද? එතන පංච උපාදානස්කන්ධය හටක. ඒ හට ගැනීමට කියනවා ජාති. හරි. ඒතර රහතන් වහන්සේ නැති කරන්නේ ජාති. නැවත ඉපදීමක් නැත කියන්නේ ආයේ පංච උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ. ඈ? මැරිලා උපදින. ඔව්. එනයි ඉතින් මැරෙන මොහොතේ තමයි රහත් වෙන්නේ. ඔව්. එහෙම නෙමෙයි මේ රහතන් වහන්සේලා නේද? ජීවත් වෙද්දි රාත් තුන ගමන් උදාන වාක්‍ය කියන්නේ ආයේ නැවත ඉපදීමක් නැහැ. නැවත දුකක් නැහැ. දුක සම්පූර්ණ නිරුද්ධ. නේද? ආයේ මැරෙනකන් ඉන්නේ නැහැ දුක නැති කරන්. රාත් තුන මොහොතේ කියන්නේ දුක ඉතුරු නැතුවම නිරුද්ධයි. දුක නිරුද්ධයි කියන්නේ තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය නිරුද්ධයි. ලෝකය නිරුද්ධයි. ලෝකෝත්තරයි කියන්නේ ඒක. ලෝකේ නිරුද්ධයි සලායතන නිරුද්ධයි පස්ස නිරෝධයි පටිච්ච සමුප්පාදේ කියන ඔක්කොම නිරෝධයි. අවිද්‍යාව නිරෝධයි. අවිද්‍යාව නිරෝධ නම් සංඛාර නිරෝධයි නේද? සංඛාර නිරෝධ නම් විඥාන නිරෝධයි. විඥාන නිරෝධ නම් නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධ නම් සලායතන නිරෝධයි. ඕකේ නේ ඔක්කොම නිරෝධයි. රහතන් වහන්සේට ඒ සේරම නිරෝධයි. ආයේ හට ගැනීමක් නැහැ. ඒ එකක්වත් ආයේ හට ගැනීමක් නැහැ. හරි. මරුණායින් පස්සේ නෙවෙයි. රහත් උනායින් පස්සේ. හරි. ඕක ඉතින් තේරුම් ගන්න බෑ ගොඩක් වෙලාවට මේ ලෞකික විදිහට හිතනකොට. ඒ හින්දා තමයි මේ වරද්දලා ඕක තේරුම් කරන්නේ. අපි අහලා තියෙන්නේ ඔය කියන කතාව නෙවෙයි නේද? රහත් වෙලා දුක ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ආයේ පිරිනිවන් පානකොට තමයි ඈ ඔව් ආයේ ඉපදීම නැති වෙන්නේ. ඒක බුද්ධ ධර්මයට විරුද්ධයි. නේද? රහත් වුණා කියන්නේ තේරුම් ගන්න ඕන නැවත උපතක් නැත. උපත කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන් හට ගැනීම ඒකයි නැති වෙලා තියෙන්නේ. ජාතියක් නැහැ. ආයතන හටගන්නේ නැහැ. ওই කතාව කියන්නේ දැන් තාම දන්නේ නැහැ ආයතනේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද. ඒ අවබෝධය නැහැ. ඒ අවබෝධය එනකොට මේක පැහැදිලි වෙනවා. ඒකයි කියන්නේ ලෝකෝත්තර දැක්ම එනකොට. අව් ඒ අපි මේ දැන් ලෝකෙට අයිති මට්ටමින් මේ කතා කරන්නේ. ලෝකෝත්තර දැක්ම එනකොට ඔක පැහැදිලි වෙනවා. හරි. ඔව්. දැන් අපි කියනවා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. රහතන් වහන්සේලා වයසට ගියා. ලෙඩ වුණා. මැරුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේලා කියන්නේ අජර අමර ඒගොල්ලෝ කියනවා ජරාවටපත් වෙන්නේ නැහැ. ලෙඩ වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. නිවන කියන්නේ ඒ වගේ දෙයක්. මේ අපි තමයි ලෝකෙට අයිති දැක්මේදී ඒවා තියෙනවා කියලා කියනවා. ලෝකෝත්තර දැක්ම එනකොට ඒවා යෙදෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න නම් සම්මාදිට්ඨිය ඕන. සම්මාදිට්ඨිය නැත්නම් ඕක ටිකක් අපි අපේ මට්ටමෙන් බලන්න. අපේ ශරීරයට වෙන දේ රහතන් වහන්සේගේ ශරීරයටත් උනා. නේද? ලෙඩ උනා, වයසට ගියා, මැරුණා. ඉතින් දුක නැද්ද එතකොට? ඔන්න අහනවා ප්‍රශ්න.
අපේ
මේ වතුරට එවෙන බල්ලගේ මට්ටම. වතුරට ඇවිල්ලා රැවටෙනවානේ බල්ලෙක් ඉන්නවා කියලා. ওই මට්ටම තමයි ලෝකෙට අයිති මට්ටම කියන්නේ. ලෝකෝත්තර දැක්ම කියන්නේ එතන ඉක්මවා ගිය දැක්මක්. ඒ දැක්මෙදි තමයි රහතන් වහන්සේට ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ, මොකුත් යෙදෙන්නේ නැහැ. අපිට මේ ලෞකික මට්ටමේ යෙදෙන ලෝකෙට අයිති මට්ටමේ යෙදෙන ඒවා යෙදෙන්නේ නැහැ. හරි? ඒක තේරුම් ගන්න නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ආයතන ගැන බැලුවොත් සලායතන කියන්නේ මොනවද? සලායතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඕක දැක්ක දවසට තමයි ඕක ගැන අවබෝධයක් ගන්න. ලෝකෝත්තර දැක්ක. එතකොට දැන් මේකේ මතක තියාගන්න මේ මුකුත් නැහැ කියන කතාව නෙවෙයි කියන්නේ. නිරෝධය කියන්නේ හට නොගන්න ස්වභාවයක් තියෙන. නූපදින ස්වභාවයක් උපදින්නේ. මොකද ඒවා හටගන්න හේතු ටික ප්‍රහාණය වෙලා ඒවා සකස් වෙන්නේ. හේතු නැත්තම් උපදින්නේ. ඒක තේරුම් ගන්න අපිට තේරුම් ගන්න වෙනවා සලායතනය කියන්නේ මොකද්ද? ඒවයින් අත්දකින්න ලෝකේ මොකද්ද? නේද? සලායතන ඕන වෙන්නේ මොකටද? ලෝකේ අත්දකින්න. දැන් ඇහක් ඕන වෙන්නේ මොකටද? එළියේ තියෙන ඒවා බලන්න නේද? ලෝකෙට අයිති දේවල් දකින්නනේ ඇහක් ඕන වෙන්නේ. නේද? එතකොට ලෝකේ තියනකන් නේද ඇහක් ඕන වෙන්නේ? ලෝකෙට අයිති දේවල් තියනකන් නේද ඇහක් ඕන වෙන්නේ? ඒවා හටගෙන නැත්තම් ඇහක් ඕඩ වෙයිද? බලන්න දෙයක් හටගෙන නැත්තම් ඇහකින් වැඩක් තියෙයි. දැන් අපි ලෝකේ තියනවාමයි කියන දෘෂ්ටියෙන් ඉඳන් කතා කරාම ඔබ ටිකක් ගැටලු සහගතයි. ඇහක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ? නේද? ඔව්. එතකොට අපි එහෙම ජීවත් වෙන්න කැමති නෑ නේද? ඔව්. ඒ ඒ ඒ අන්ද වෙනවා නෙමෙයි මේ. ඒක නෙමෙයි. ඔව්. මේ රහත් වීම කියන්නේ ඇහැ අන්ද වීම නෙමෙයි. ලෝකෙට අහුවෙන්නේ මුලාවෙන් හදන ලෝකෙට අහුවෙන්නේ ඇහෙන් දැකීම කරනවා ලෝකෙට අහුවෙන්නේ අපේ අර උපමා වලින් තමයි ওই தත්ත්වේ හිතා ගන්න තියෙන්නේ. නැතුව මේ මේ නිකන් මේ මට්ටමේ ඉඳන් බැලුවට ඕක අමාරුයි තේරුම් ගන්න. උපමාව තමයි උපමා කීපයක් ගත්තා. එකක් වතුරට ඉබෙන බල්ලා නේ. දැන් වතුරට ඉබෙන බල්ලා කියනකොට ලෝකෙට ආйти දැක්ම. නේද? ලෝකෝත්තර නෙමෙයිනේ. එතකොට ඒ බල්ලා වතුරට ඉබෙනකොට වතුරේ බල්ලෙක් පිහිටනවා. ඌ විශ්වාස කරනවා බල්ලෙක් ඉන්නවා කියලා. හරි? දැන් පේනවාද එතන රූපය හටගෙන. බල්ලෙක් කියන රූපයක් හටගෙන නේද? ඌ දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඔව්. ඒ දැඩිව විශ්වාස කරනවා කියන්නේ උපාදාන කරලා. බල්ලට අයිති රූපයක් තියෙනවමයි. බාහිරේ. නේද? දැන් ඒ තියෙනවමයි කියනකොට අපි රැවටෙන જાති ගොඩක් තියෙනවා. දැන් බල්ලෙක් ඉන්නවමයි කියලා හිතනකොට බාහිර බල්ලෙක් නේද? අපිට හිතෙනවා ඒ සතර මහා ධාතුයෙන් හැදිච්ච බල්ලෙක්. නේද? එහෙමනේ විශ්වාස කරන්නේ. ඒ රූපය එහෙමම තියෙනවා. ඒ බල්ලට පණක් තියෙනවා. එතන සත්වයෙක් ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා. නේද? තව බල්ලෙක් ඉන්නවා කියනකොට. ඊළඟට ඒ බාහිර දෙයක් රූපයක් නැත්තම් ලෝකෙට අයිති දෙයක් කොයිකෙන් කිව්වත් එකයි. නේද? ලෝකෙ කිව්වත් එකයි, රූපෙ කිව්වත් එකයි, බාහිර දෙයක් කිව්වත් එකයි, රූපයක් සතර මහා ධාතු කිව්වත් එකයි. ඔය හැම එකෙම අදහස් කරන්නේ එකම දෙයනේ. බාහිරේ දෙයක් තියෙනවා. අපට අත්දකින්න පුළුවන් නේද? අත්දකින්න පුළුවන් කියන්නේ ඇහෙන් දකින්න පුළුවන්. බාහිර දෙයක් තියෙනවා. ඇහෙන් දකින්න පුළුවන් දෙයක් කියලා නිකන් ඉන්නේ නැහැ. ඇහෙන් දකින්න පුළුවන් නම් අනිත් පැත්තට හිත කියන අල්ලලා බලන්නත් පුළුවන් නේද? ගඳ සුවඳක් බලන්නත් පුළුවන්. රස බලන්නත් පුළුවන්. ඒවා දැනෙන දේවල් ගැන අදහස් ටික හිතේ තියෙනවා. නේද? ඇල්ලුවොත් මේ වගේ දැනේ. සුවඳ බැලුවොත් මේ වගේ දෙයක් දැනේ. නේද? රස බැලුවොත් මේ වගේ දෙයක් දැනේ. ඊළඟට ඔය ආයතන හයටම අපිට මොන වගේ අත්දැකීමක්ද එන්නේ කියන අදහසයි ඔතන තියෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කිව්වහම අපි දන්නවා මේ ආයතනෙන් ඕක අත්දැක ඉන්න හැදුවොත් මේ වගේ දැනේ. නේද? ඇහෙන් බැලුවොත් මේ වගේ පේයි. සද්දය ඇහුවොත් මේ වගේ ඇහෙයි. සද්දයක් ඇහෙනවා නම් ඇහෙයි, නැත්තම් නැහැ. නේද? දැන් ඒ එළියේ වතුරේ ඉන්න බල්ලා බිරුවොත් මේ වගේ ඇහෙයි කියන අදහස තියෙනව නේද? ඒ චේතනා තියෙනවා හිතේ. ඔව්. ඒ බල්ලා පුරනකොට මේ කාක්කෙක් කෑ ගහනවා වගේ ඇහි කියලා හිතෙන්නේ නැන්නේ නේද? මේ වගේ සද්දේ තමයි යුගෙන් එන්නේ කියන අදහස තියනා නේද? ඒක තමයි මේ කියන්නේ. ඔව්. අපිට උගේ හැඬ ඇහුවොත් මේ වගේ ඇහි කියන අදහස තියෙනවා. ඒ අදහස තියෙනවා කියන්නේ මොකද්ද? කනක් උපද්දන්න හැකියාව මේ තියෙන්නේ. ආයි බැලුවොත් මේ වගේ පේයි. ඇහක් උපද්දන්න හැකියාව නේද? හරි. දැන් ඔය හටගෙන තියෙන්නේ ආයතනයක් උපද්දන්න හේතු ටික නේද? ඒක අත්දකින්න මේ ආයතන හයෙන් ඕන එකක් අපිට ආයෙ උපද්දන්න පුළුවන්. ඔය බල්ලා ගැන ආයෙ හිතන්න පුළුවන් ඕන නේද? ඒ කියන්නේ මන ආයතනේ උපද්ද. හරි. එතකොට මේ එතන රූපයක් තියෙන නැත්නම් බල්ලෙක් ඉන්නවා කියනකොට හටගන්නේ ආයේ ආයතනයක් හදන්න හේතු ටික. සමුදේ. නේද? දැන් මේ බල්ලා වතුරට ඇවිලා ඔන්න ආ බල්ලෙක් ඉන්නවා කියලා ගොඩට එනවා කියමු. දැන් ගහක් යටට වෙලා හිතනවා. හිතන්න පුළුවන් මේ බල්ලා ගැන. හිතනවා කියන්නේ මොකද්ද? මන ආයතනේ මොකද්ද? ආයි හිතෙන්න පුළුවන් ඌ තාම ඉන්නවද දන්නේ නැහැ කියලා ගිහින් බලන්න. දැන් මොකද්ද ඒ උපත් දන්න හදන්නේ? චක්කාය. එහෙම නැත්නම් උරයිද දන්නේ නැහැ, සැර බල්ලෙද්ද දන්නේ නැහැ කියලා දැන් අහගෙන ඉන්නවා. මේ මොකද්ද උපදන්න හදන්නේ? සෝතායත. නේද? ඉව කරලා බලනවා නේද? බල්ලෝ ඉව කරලා බලනවා. ඉන්නවත් දන්නේ නැහැ. මොකද්ද මේ? ගන්ධ සුවඳ. ගහන විඥානි. රසත් ඉතින් ඌට එන්න පුළුවන්, මුව ගිහින් හපා කන්නවා. නේද? දිවක් උපදන්න ආසාව. ඒ අල්ලලා බලන්න. කාය ස්පර්ශයකට තියෙන ආසාව. කාය හරි. එතකොට දැන් ලෝකෙට ආйти දෙයක් පිහිටනවා කියනකොට ඔන්න ඔය හයත් හටගන්න හේතු ටිකක් මේ හදලා තියෙනවා. ආයේ ආයතන උපදන්න හේතු. ඒකට කියනවා මොකද්ද? සමුදේ. එතකොට අපිට ආයතන සමුදේ කියන්න පුළුවන්. නැත්තම් ඔය ආයතනයක් උපදිනවා කියන්නේ ස්පර්ශයක් උපදින්න. පස්සේ ආයතනයක් උපදිනවා කියන්නේ අහගෙන ඉන්න. මොකද්ද? ස්පර්ශය. නේද? එතකොට ආයතනයක් උපදින්න හැකියාව කිව්වත් එකයි, පස්සයක් උපදින්න හැකියාව කිව්වත් එකයි. එතකොට පස්ස සමුදේ ඔය හදලා තියෙනවා. නැත්තම් සලායතන සමුදේ. එහෙම නැත්තම් ලෝක සමුදේ, රූප සමුදේ, පංච උපාදානස්කන්ධයට සමුදේ, දුක්ඛ සමුදේ. තේරෙනවද දැන් කියන්නේ? ඒ දුක්ඛ සමුදය තමයි දැන් අතන බල්ලෙක් ඉන්නවා කියනකොට හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ලෝක සමුදය, රූප සමුදය, ආයතන සමුදය, සලායතන සමුදය, පස්ස සමුදය. නේද? ඒවා නැවත හටගන්න හේතු ටික. දැන් පේනවද අර මුලාවෙන් එතන හිතන එකේ වැරද්ද, ලෝකෙට අහුවෙන එකේ වැරද්ද. ආයේ උපතක් ඔය හදන්න. උපදින්න හේතු ටික ඔය හදන්න. ජාතියක් හටගන්න හේතු ටික ඔය හදන්න. සමුදේ. ඕක තමයි දුක්ඛ සමුදේ කියන්නේ. හරි? දුක කියන්නේ ඔතන දෙයක් තියනවා කියනකොට දුක හටගන්නවා. ඇයි? ඔතන දෙයක් තියනවා කියනකොට මොකද්ද මේ? රූපය. ඒක රූප උපාදාන. ඒකට කැමැතිද අකමැතිද කියන ගතිය වේදනා උපාදාන. ඒ කියන සංඥාව, සංඥා උපාදාන. ඒ කියන ආපු චේතනා ටික සංකාර උපාදාන. ඒ කියන දැනගත්තු බව විඥාන උපාදාන. ඒතර බාහිර දෙයක් කියනකොට පංච උපාදානස්කන්ධය, එහෙම නැත්නම් දුක. බුදුහාඳුර පෙන්නනවානේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒතර බාහිර දෙයක් ආයතනෙකින් දැනගෙන අපි එළියේ දෙයක් තියෙනවා කියනකොටම තේරුම් ගන්න ඔය දුක පංච උපාදානස්කන්ධේ. හරි? ඒ තියෙන දෙයට අපි බල්ලා, නැත්තම් මල, රෝස මල, බෝතලි කියලා දැනගන්නකොට මොකද්ද මේ? සමුදේ. ආයේ එක්කත් දකින්න දැන් සමුදේ ඔය හදන්නේ ජාතියට නේද? දුක උපදින්න හේතු ටික ඔය හදන්නේ. ආයේ ආයතනයක් උපදින්න, ආයේ ස්කන්ධ ආයතනයක් උපදිනවා කියන්නේ ස්කන්ධ ටික උපදින්න. පස්සේ උපදින්න. ලෝකයේ උපදින්න. ඒ ලෝකේ තියෙන දෙයන්නේ අත්දකින්න. ඒකට ආයතනයක් උපදිනවා කියන්නේ ආපහු තව පංච උපාදාන ස්කන්ධයක් උපදිනවා. ඒතකොට දුකක් උපදින්න හේතු ටික තමයි මේ සකස් වුනේ සමුදේ. තේරෙනවද මේ කියන එක? ආයි කියන්නම් ඕනනම් පැහැදිලි කරගන්න. දැන් ඔන්න අපි ආයතනයක් වැඩ කරනකොට ඇහැ වැඩ කරනවා කියමු. ඇහෙන් දකිනකොට අන්න මොකද්ද එළියේ තියනවා කියනකොට රූපමය හැඟීමක්නේ. රූපේ විතරක් නෙමෙයි, රූපේ හට ගන්නවා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. ওই පහම හට ගන්නවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි හටගන්නේ අතන මොකද්ද කියනකොට. මොකද්ද කියලා දැනගෙන නැහැ. මොකද්ද? බාහිර දෙයක් රූපය. කියනකොට පංච උපාදානස්කන්ධය හටගත්තා. ඒ කියන්නේ දුක හටගත්තා. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නකොට මොකද වෙන්නේ? අපි ඒකට නමක් දෙනවා. ඔය බල්ලෙක්, ඔය මලක්, ඔය ගහක්, ඔය කවුරු හරි කෙනෙක්. නේද? එහෙම නමක් දීලා අඳුරා ගන්නකොට හදන්නේ මොකද්ද? සමුදේ. ඇයි? ඒක අත්දකින්න අපිට ආය ආයේ හිතෙනවා. අත්දකින්නවා කියන්නේ ආය ආයතන උපදින්න ආසාවක් මේ ආවිද? තණ්හාව. ඒ තණ්හාවෙන් ආයේ බලන්න හිතෙන්න පුළුවන්, අහන්න හිතෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ ආයතනයක් උපදින්න කැමැත්තක් ආව මොකටද අරකද්ද? ඒ තියෙනවා කියලා හිතපු දේ අත්දකින්න ආයතන උපදින්න. එතකොට ඒක තමයි හේතු සමුදේ. ආයතන උපදින්න තියෙන හේතු. එහෙම නැත්නම් දුක උපදින්න තියෙන හේතු. දුක්ඛ සමුදේ. තේරෙනවද? දුකයි දුක්ඛ සමුදයයි වෙන් කරගන්න ඕනේ. අපිට ඔය දෙක වෙන් කරන්න නුවණක් නැහැ. දුක කියන්නේ එකයි දුක්ඛ සමුදය. කියන්නේ දුක හට ගන්න තියෙන හේතු සමුදේ. ඔය දෙක හොඳට වෙන් කර ගන්නවා. මොකද සමුදේ අඳුර ගන්න කෙනාට තමයි නිරෝධය පේන්නේ. ආ මේ සමුදේ යෙදුන් නැත්තම් උපදින්නේ නැහැ. සමුදේ යෙදුනොත් තමයි උපදින්නේ. උපදින්නේ මොනවද? ආයතන වෙන්න පුළුවන්, ස්කන්ධ වෙන්න පුළුවන්, ලෝකේ වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්. ඈ උපදිනවා කියන්නේ ಜಾති කියන්නේ කිව්වනේ. කන්දානම් පාතු බවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ಜಾති. එතකොට ඒකට සමුදේ නේද ඔය හදන්නේ? ලෝකේ දෙයක් තියනවා කියලා ඒක අඳුර ගන්නකොට. ඈ එතකොට පේනවද මේ මොහොතේ රැවටුණා නම් සකස් වෙන්නේ සමුදේ. ඊළඟ මොහොතේ ಜಾති. ඊළඟ මොහොතේ ආයතන උපදින්න හැකියාව. ඊළඟ මොහොතේ ලෝකේ උපදින්න හැකියාව. ඊළඟ මොහොතේ පංච උපාදානස්කන්ධ උපදින්න හැකියාව. දැන් ඔය ටික වෙන්නේ මේ මොහොතේ අවිද්‍යාවයි මුලාවයි යෙදෙන හින්දා නේද? ඔන්න තේරුම් ගන්න ඕනේ. මේ මොහොතේ ආයතනය පිරිසිඳ දැක්කේ නැති හින්දා නේද ওই මුලාවටපත් වෙන්නේ, රැවටෙන්නේ? හරි. රහතන් වහන්සේගේ මේ මොහොතේ අවිද්‍යාවක් නැහැ. අවිද්‍යාව නැත්තම් මුලා වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැත්තම් ආයතන හටගන්න හේතු ටික සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඊළඟ මොහොතේ ಜಾති නැහැ. මේකයි ಜಾතියක් නැති කළා, නැවත ඉපදීමක් නැති කළා. රහත් වුණ මොහොතේ පටන්. මොකද අවිද්‍යාව ඉතුරු නැතුවම අශේෂ විරාග නිරෝධා. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා කියනවා. අසේස කියන්නේ ශේෂයක් නැතුවම පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ අවිද්‍යාව. අවිද්‍යාව නැත්තම් ආයේ රැවටීමක් තියනවද? නැහැ. වතුරට ඉබිලා අන්න මොකද්ද කියලා කියන්නේ නැහැ එහෙන්. නේද? එහෙන් හැකියාව දකිනවා හොඳටම. හැට පුළුවන් ඔන්න චිත්‍රයක් ඇඳලා දෙන්න. එහෙන් වර්ණ සටහන අරන් චිත්‍රයක් ඇඳලා දෙන්න. ප්‍රසාද රූපයේ කියන චිත්‍රය ඇඳලා දෙන්න විතරයි ඇහැට පුළුවන් නේද? ඈ බාර ගන්නෑ. දැන් අවිද්‍යාව නෑ. අපේ අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දානේ මේ චිත්‍රය දිහා බලලා ඇහැ හදලා දෙන ප්‍රසාද රූපය දිහා බලලා රැවටෙන්නේ ඕක එළියේ තියෙනවා කියලා. හරියට අර බල්ලා වතුරට එබෙනවා හිතන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ මුලාවටපත් වෙන්නේ උගේ ඇත්ත ඇති හැටි නොදන්න කම අවිද්‍යාව. ඇහි ක්‍රියාකාරීත්වය නොදන්න කම. නේද? ඇහැ කියන ආයතනයට කරන්න පුළුවන් මොකද්ද කියලා නොදන්න කමමනේ හේතුවයි. නේද? ඒතර අවිද්‍යාව නිසාම කරන සංකාරයක් නේද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. රහතන් වහන්සේට අවිද්‍යාව පොඩ්ඩක්වත් නැත්තම් එහෙම අහුවෙනවද? නැහැ. මේ ඇහෙන් දැකීම දැකීම විතරයි. දැකීම විතරයි කියන්නේ මේක චිත්‍රයක් විතරයි. ඕකට පණවන්න යන්නේ නැහැ ලෝකෙට ආйти දේවල්. ගේන්න ගේන්න. ගේන්න. හදලා ගේන්න. හදලා ගේනහැලා අතගස්සලා තියෙන. එතකොට වත් ගන්න කියන්නේ එතකොට පැහැදිලිද? දැන් අවිද්‍යාව තියනකන් තමයි මුලා වෙන්නේ. මුලාවෙන් හදන සංකාර ටික ඇති වෙන්නේ නේද? එහෙන් දැකීමේදී එළියේ රූප තියනවා කියලා හිතන එක සංකාරයක්. ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා කරන සංස්කාරයක්. දැන් බල්ලා වතුරට එබෙනකොට එහෙන් පෙන්නනවා චිත්‍රය ඇඳලා දෙනවා නේද බල්ලෙක්ට. එතකොට ওই චිත්‍රයේ හිතෙන් දකින්න විඥාන දැක්කහම එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක අවිද්‍යාවෙන් කරන සංකාරය සංස්කරණය නේද? ඒ රහතන් වහන්සේ ඇහෙන් දකිනකොට දැකීම තියෙනවා. හරියට දැන් අපිත් වතුරට එබෙනකොට දැකීම තියෙනවා. දැකීම තිබුණාට අපි හිතන්නේ වතුරේ කවුරු හරි ඉන්නවා කියලා. පේනවද? එතන මුලාවෙන් හදන ලෝකයට අහු වෙන්නේ නැහැ. ලෝකයක් හදන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් හදන්නේ නැහැ. දැකීම සිද්ධ වෙනවා. දැකීමට අදාළ පංච උපාදානස්කන්ධයක් හදන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය හදන්නේ නැහැ කියන්නේ දුක හදන්නේ නැහැ. එතකොට දුක හටගන්නේ නැහැ. අනේ දුක්ඛ නිරෝධය. දුක හට නොගන්න ස්වභාවයට කියනවා දුක්ඛ නිරෝධය. පැහැදිලිද? ඔන්න ඕක නුවණින් දැක්කොත් අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. ඈ රහතන් වහන්සේට ඇහක් තිබුණද, ලෝකයක් තිබුණද, වයසට ගියාද, අරම්මනම් කතා මොකක්වත් එන්නේ නැහැ. ඔන්න ඕක දකින්න කෙනා. දැන් බල්ලාගේ මානසික මට්ටමින් ප්‍රශ්න අහන්න පුළුවන් නේ. අර බල්ලා කොහේ ඉඳන් දාවේ? කවද්ද ඉපදුනේ? ওই බල්ලා වයසට යනව නේද? ආ ලෙඩ වෙනව නේද? ආව. ඒව උන්නත කතා නේ හිටියා. උගේ මානසිකත්වය. ඕක කලිනුත් ඉඳලා තියෙනවා මං දකින්න කලිනු. ආ කවදා හරි මැරෙනකන් ඉන්නවා. ওই ටික ඔක්කොම දෘෂ්ටිගත වෙලා. හරි. බුදුහාමුදුරුව පෙන්නනවා මේ ලෝකය අල්ලගන්න ලෝකෙට මුලා වෙන සත්වයත් ඔය වගේ. ඇහෙන් කරන කෘත්‍ය තමයි දැකීම ඇති කරන්නේ. පෙන්නුම් කරන්නේ. දැකීම කියන්නේ පෙන්නනවා. හරි? පෙනීමක් ඇති කරනවා. පෙනීම කියන්නේ මතක තියාගන්න මෙතන හදලා දෙන මේ වර්ණ සටහනක් විතරයි. එළියේ තියෙන දෙයක් නෙවෙයි. පෙනීම කියන්නේ ඇහැ හදලා දෙන වර්ණ සටහනක් නිසා එළියේ තියෙන දෙයක් නෙවෙයි. එළියේ තියෙන දේ අපේ හිතෙන් කියන දෙයක්. අවිද්‍යාවෙන් කරන සංස්කාරයක්. ඔව් ඉතින් අවිද්‍යාවයි සංස්කරණයයි නෑ. පෙනීම තියෙන. එතකොට දැකීම දැකීම විතරයි. දිත්තේ දිත්ත මත්තං භවිස්සති. තේරෙනවද? දැකීම නිසා ලෝකයක් පණවන්නේ නැහැ. දැකීම නිසා බාහිර දෙයක් පණවන්නේ නැහැ. බාහිර දෙයක් පණවන්නේ නැති වුනහම ඔව් දුක හටගන්නේ නැහැ. ලෝකෙ හටගන්නේ නැහැ. ලෝකෙ ඉක්මවා ගියා. ලෝක උත්තර වුණා. හරි. දැන් ලෝකෙ දෙයක් නැත්තම් ආයේ ආයතන උපද්දන්න හේතු ටික නැහැ. ආයතන උපද්දීම ඉවරයි. අපි ආයතන උපද්දන්නේ මුලාවෙන් හදන ලෝකේ අත්දකින්නනේ. දැන් මුලාවෙන් ලෝකේ හැදුවේ නැත්තම් සමුදයේ දුන්න නැත්තම් ලෝක නිරෝධයි. අන ලෝක නිරෝධය තේරුම් ගන්න ඕන කිව්වේ ඕකයි. දැන් අපිට තියෙන්නේ නිරෝධ ලෝකයක් නෙමෙයි මේ පවතින ලෝකය. නේද? ඔව් එතකොට ලෝක සමුදය දැක්කෙත් නැහැ නිරෝධය දැක්කෙත් නැහැ. දැන් ධර්මය අහන්න ඕන සමුදයයි නිරෝධයයි දකින්න. ඒකට තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන් ධර්මය අහලා විතරයි. බුදුදහම අහලා විතරයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ ප්‍රයෝජනේ තමයි අපි දහමක් අහලා ගන්න. ඔව්. මතක තියා ගන්න ඔය සම්මාදිට්ඨිය ආවෙ නැත්නම් සෝවන් වෙන්න බෑ. කොච්චර භාවනා කළත් ඔය දැක්ම ආවෙ නැත්නම් ධර්මය තේරුම් ගත්තේ නෑ. ලෝකෝත්තර දැක්ම ආවේ නැහැ. ලෝකෝත්තර දැක්ම ආවේ නැත්නම් ලෝකෝත්තර මාර්ගයක් වඩන්න බෑ. හරි. ලෝකෝත්තර මාර්ගය වැඩුවේ නැත්නම් ලෝකෝත්තර ඵල ලැබෙන්න විදිහක් නැහැ. අර හොඳට තේරුම් ගන්න. ඔක තමයි දැන් අර මාර්ගය මොකද්ද? නිවන් මාර්ගය මොකද්ද? ඒක නොවන දේවල් මොකද්ද කියලා වෙන් කරලා අඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. මග නොමග තේරුම් ගැනීමේ නුවණක් එනවා. ඒක කවුරුවත් කිව්ව පළියට නෙවෙයි. Tamanṭama pahedili pratyaksha. මේකනම් මේ ලෝකෙට අයිතියක් ඔය කතා කරන්නේ. මේක ලෝකෙන් ඉක්මවා යෑමක් මේ. කියලා වෙන් කරගන්න පුළුවන්. ඔය දැක්ම අත ගන්න. ධර්මය නුවණින් දැක්කොත් විතරයි මතක තියාගන්න සම්මාදිට්ඨිය. මේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. හරි. දැන් අපි දැන් භාවනා කරනවා. ඉතින් මමත් කරලා තියෙනවා. ඒ අහන්න ලැබෙනවා විදර්ශනාව කියලා. මොනවාද? ඇස අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. ඇසට පෙනෙන රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. ඒ නිසා හටගන්න විඥාණය මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය. ඔය වචන ගොඩක් විතරයි. ඔතන සම්මාදිට්ඨියක් තියෙනවද? ඕක සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද කියලා කොහොමද බලන්නේ? දැන් අර බල්ලට දාන්න. අන්න දැන් බල්ලා වතුරට එබිලා ඉඳන් ඔන්න පේනවා බල්ලෙක්. දැන් ඌ හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඌ භාවනාව කරනවා කියලා හිතනවා. මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි. මේ බල්ලා පෙන්නපු ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. මේ ඇස අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊළඟට ඇසට පේන රූපය එළියනේ තියෙන්නේ. අර බල්ලා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය. ඔය බල්ලා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් බලන්න ඕක කළාට ඇත්ත ඇති හැටි අවබෝධ වෙයිද? බල්ලට අවබෝධ වෙන්න බෑනේ. එහෙම නුවණක් තියනව නේද දැන්? Tamanට වැටහෙනව නේද? එහෙනම් දැන් මේ බෝතලේ දිහා බලාගෙන අන්න පේනවා බෝතලය. ඔය බෝතලේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. ඔය බෝතලේ වෙනස් වෙනවා, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. කොහොම නේද භාවනා කරන්නේ? විදර්ශනය කියලා. ඕක මතක තියාගන්න, ඕක ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. එහෙමත් තියෙනවා. ඒක වෙනම කතාවක්. දර්ශනය, ඒ කියන්නේ දහම අහලා දැක්ම ඇති කරගත්තු කෙනාටයි, ඥානතෝ පස්සතෝ, එයාට තමයි ආශ්‍රව ප්‍රහාණයක් ගැන කියන්නේ. දහම අහලා දැක්ක කෙනා. ඔව්. දර්ශනය නැති කෙනාට භාවනා කරන්න බැරුව නෙමෙයි, භාවනා කළාට අවබෝධය එන්නේ. ඒක හරියට ඒ උදාහරණේ තමයි මම පෙන්නේ. දැන් මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඕකම තමයි අපි ශරීරයක් දිහා බලාගෙන කියන්නේ. මේ ශරීරය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ශරීරය දෙතිස් කුණප වලින් හැදිලා තියෙනවා. මේ ශරීරය ධාතු කොටස් වලින් හැදිලා තියෙනවා. දැන් එහෙම කිව්වට බලන්න සමන්ත, ඒ කියන්නේ ලෝකෝත්තර දැක්මක් එයිද? ඒක තේරුම් ගන්න පුළුවන් අර බල්ලා ඔය භාවනාව කළොත් උගේ මුලාවෙන් නිදෙයි. අපිට ඔය මුලාවෙන් මිදෙන්න බැරි නම් අපි මිදෙයිද මේ ඉන්න මුලාවෙන්? ඔය විදිහට බලන්න. මොකද මේ මේ විහිළුවන්නේ මේක හරි ගැඹුරක් තියෙන ඔතන තමයි වරද්ද ගන්න. ලෝකෝත්තර මේ අපි දර්ශනා වඩනවා කියලා කරනවා. ලෝකෙන් ඈතර වෙන පැත්ත පලාතකවත් ඒ කියන්නේ සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැහැ එහෙම කළාට. කවුද මේ ඒ බෝතලේ දැනගන්නේ කවුද? එයා එහෙමම ඉන්නවා. ඒ බෝතලේ කැඩිලා බිඳිලා ගියාට මෙතන ඉන්න මම නැති වෙන්නේ. ඕ බෝතලේ අනිත්‍ය උනාට ඒක අත්දකින්න මම සක්කාය දිට්ඨිය නැති වෙයිද? අන ඔතනයි අය බෝතලේ නැති උනාට තව බෝතලයක් හොයාගනි ඊළඟ. ඒ මම ඉන්නවනේ ඕක අද්දකි. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ ඒ බව. ඉත ඔය ඔය මුලා වුණ තැන් දැන් හිතාගෙන ඉන්නේ ආ මේක කරාම සෝවන් වෙන්න පුළුවන්. ආ සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒක තමයි. ඒක ඉතින් මෙහෙමයි දැන් මං කිව්වේ මමත් ඔය භාවනාව වඩලා තියෙනවා. ඉතින් ඒක වඩලා වඩලා කවදා හරි තේරුම් ගන්න ඕන මේකෙන් නම් නිවන් මේක ධර්මයක් වෙන්න බෑ කියන්නේ. බුදුදහම කියන්නේ ලෝකෝත්තර ධහමක් පැහැදිලිව කියලා තියෙනවා. බුදුහන්දුරෝ පෙන්නන ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නෝන නිවනක් පණවන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න බෑ මේ. මේ ටික පිරිසිඳ දකින්න නැතු. පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටි ට දකින්න ඕනේ. හැට කරන්න පුළුවන් මොකද්ද? එතන පෙන්නනවා සම්මාදිට්ඨිය ඇති වෙන හැටි. ඇහැ මොකද්ද කියලා දකින්න, ඇහි සමුදය දකින්න, ඇහි නිරෝධය දකින්න. එහෙම කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. එහෙම නැතුව මේ ඇහැ වෙනස් වෙනවා දකින්න කියලා නෙමෙයි කියන්නේ. ඇහැ වෙනස් වෙනවා දැක්කට ඇහෙන් මිදෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ මේ ශරීරේ වෙනස් වෙනවා කියලා දන්නේ නැද්ද? නොදන්න කෙනෙක් ඉන්නවද? පොඩි ළමෙක්ගෙන් ඇහුවොත් ඔය ශරීරේ වෙනස් වෙනවද කියලා දන්නේ නැද්ද? ඉතින් ඕක ආයේ බැලුවා කියලා නිවනක් අවබෝධ වෙයිද? මේ ශරීරය අනිත්‍ය 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 කියා ඉන්නවා. ඕක නොදන්න කෙනෙක් නැහැ. මේක පොඩ්ඩක් නුවණක් තියනවනේ. ඉතින් මේ ගිය අවුරුද්දේ හිටිය හැටි නෙමෙයි දැන් ඉන්නේ. මොහොතේ මොහත වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා දැක්කට ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන ඇලීම නැති වෙයි. මොන තරයි දෙයිරුම් ගන්න. මේ ශරීරය වෙනස් වෙනවා කියලා අපි ඇලෙන්නේ නැතුව ඉන්නවනේ. වෙනස් වුණාට කමන්නේ නැහැ මම මේ නේද? තණ්හාව නැති වෙන්නේ නැහැ. ඒත් තණ්හාව ෂේ කරන මාර්ගය දැන් මම අර මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ. අන්ත දෙකට නොඇටි මෙදත් තෙවරෙන්නේ නැතුව මජ්ජේ සූත්‍රයේ ලස්සනට පෙන්නනවා. සෝ උබේ අන්තේ විදිත්වා අනන්ත දෙකක් දකින්න ඕන. අන්ත දෙකට වැටෙන්නත් බෑ මෙද තෙවරෙන්නත් බෑ. ඔන්න ඔහොම කෙනාටයි තණ්හාව ක්ෂය කරන්න පුළුවන්. ඈ ඔව් ඒක තමයි එහෙම නුවණක් එන්න ඕන. එහෙම නැතුව මේ තියෙන එක අනිත්‍ය අනිත්‍යයි කිය කිය හිටියට ඔය නුවණ නම් එන්නේ නැහැ. මොකද ධර්මයක් අහලා නෙමෙයි ඒක කරන්නේ. කවුරුවත් කිව්වට ඒකෙත් ඇලෙන්නේ. ඒකෙත් මුලාව තියෙනවා. ඒකෙනුත් මිදෙන්න ඕන. තණ්හාව නැති වෙනවා. ඒක ඕක එන්න මේ මේ නිකන් මේ හිත හිතා හිටියට හරියන්නේ නැහැ. අවබෝධයක් එන්න. ඇයි එහෙම කියන්නේ? එතකොට දැන් තව එකක් තමයි කරන දිත්තේ දිත්ත මත්තන් කියලා මම බෝතලයක් දැක්ක දිත්තේ දිත්ත මත්තන් දැක්ක දැක්ක විතර අතන බෝතලයක් තියෙනවා දැක්ක දැක්ක විතරයි මම ඇලුනේත් නැහැ ගැටුනේ දැන් බල්ලා කිව්වොත් අතන බල්ලෙක් ඉන්නවා මම දැක්ක විතරයි දිත්තේ දිත්ත මත්තන් ඒ බල්ලා ඉන්නවා මම ඇලුනේත් නැහැ ගැටුනේත් නැහැ හරි මුලා වෙලා ඉවරනේ නේද මම පිහිටලා ඉවරයි නේද? ඒක තමයි මේ. බල්ලා අපිට ගොඩාක් උදව් වෙනවා මේවා තේරුම් ගන්න. නේද? අපේ රටේ මේක. අපිත් කරන්නේ මේ වැඩේ නේද? දැන් ඕක දිත්තේ දිත්ත මත්තන් කියලා හිතාගත්තු ගොඩාක් අය ඉන්නේ. නේද? මේ මොකද්ද තියෙනවා? බෝතලයක් තියෙනවා. මං ඇලුනේත් නෑ ගැටුනේත් නෑ. මේ දිත්තේ දිත්ත. ඒ අනුන්ගේ නම් ඇලේ. පේනව නේද? ඔක තණ්හාව ක්ෂය කරන එකක් නෙවෙයි නේද? ඒක තමයි මේ දහමෙන් දහම නුවණින් දකිනවා කියන්නේ. ඔය පැත්ත අද කතා කරනවා අඩුයි. හැබැයි කතා කරන ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා. මම ওই දීපු පොත්වල එහෙම ඔවා තියෙනවා. හරි. ඕක වරද්දගත්තු අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ වරද්දගත්තට එතන ගැටලුව තියෙන්නේ මේ වැරදි කියලා Tamanට අවබෝධයක් නැහැ. ඒකල කවුරුවත් රවට්ටන්න නෙමෙයි දේශනා කරන්න. ඒ දන්න තරම. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕන ධර්මයක් අහන්න ලැබුණ වෙලාවක ප්‍රඥාවෙන් ඒක දකි. අහන දේ නුවණින් විමසලා ගන්න වෙනවා. එහෙම වුණත් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්.